గరు కథానాయకుడుమా.
ಜನಾಧಿಪತಿ ವರೆಯಾಗಿನ ಲೆಬೆನ ಸಂದೇಶ ಹತ್ತಲಿಸ್ವನಿ ಅಧಿಕಾರಿಯು ಮಹಾಜನ ಆರಕ್ಷಕ ಪಣತ ಹತ್ತಲಿಸ್ವನಿ ಅಧಿಕಾರಿಯು ಮಹಾಜನ ಆರಕ್ಷಕ ಪಣತಿ ದುಲಸ್ವನಿ ವಗಂತಿಯನ್ ಮಾವೇತ ಪೆವರು ಬಲತಲ ಪ್ರಕಾರವ ಮಹಾಜನ ಸಾಮ್ಯ ಪಾತ್ತಾಗನಿಯಂ ಸಂಧಾವನ ಅವಶ್ಯತಾವೆ ಸೆಲಗಿಲ್ಲಟ ಗನಿಮಿನ್ ಪಳುಮೇನಿ ಉಪಲೇಖನಿ ನಿಶ್ಚಿತ ಕೊಟ್ಟ ದಕ್ಕಿನ ಸನ್ನದ್ಧ ಹಮುದಾ ಪುಲ ಸಿಯಲುಮ ಸಾಮಾಜಿಕೇನ್ ಈ ದಿವೆನಿ ಉಪಲೇಖನಿ ನಿಶ್ಚಿತ ಕೊಟ್ಟು ದಕ್ಕಿನ ಪ್ರದೇಶವಲ ಮಹಾಜನ ಸಾಮ್ಯ ಪಾತ್ತಾಗನಿಯ ಸಂಧಾ ಕೆಂದವನ ಬವಟ ಆಜ್ಞಾವತ್ ನಿಗುತ್ಕೋಟೆ ಆತ ಈ ಅನು ಉಕ್ತ ಆಜ್ಞಾಪನತಿ ವಿಷಯಕ ದಿಕ ವಗಂತಿಯ ಸಮಗ ಕಿವಿಯುತು ದಿಕ ತುಣ ವಗಂತಿಯ ಪ್ರಕಾರವ ಯಬವ ಪಾಲ್ಮೀನ್ ತುಗಿತ ಮೀನ್ ದೇನುಂದೆ ಶ್ರೀಲಂಕಾ ಜನಾಧಿಪತಿ ರಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಗ್ ಶ್ರೀಲಂಕಾ ಪ್ರಜಾತಾಂತ್ರಿಕ ಸಮಾಜವಾದಿ ಜನರಜೆ ಆಂಡುಕಂ ವ್ಯವಸ್ಥಾವೆ ಹೆಟಪಹ ಪಹ ಎ ವ್ಯವಸ್ಥಾವೆ ವಿಧಿವಿಧಾನ ಪ್ರಕಾರವ ಪಾರ್ಲಿಮೆಂಟ್ರಿ ಮಹಾಲೇಖಾಂ ದುರೇದರು ಧಾಮ್ಮಿಕ ದಸನಾಯಕ ಮಹತಾ ಹೇಮ ದೂರಯನ್ ವಿಸ್ಸಾಯಿ ವಿಸಿತುನೇ ಮೈ ವಿಸ್ತುಂಗನ ದಿನಸಿಟ ವಿಶ್ರಾಮ ಗಿಬವ ಜನುಂ ದೆನು ಕೆಮೆತ್ತಿನ್ ಧಾಮ್ಮಿಕ ದಸನಾಯಕ ಮಹತಾಗಿನ್ ಮಾವಿತ ಲಭಿಯತಿ ವಿಸ್ಸಾಯಿ ವಿಸಿತುನ ಮೈ ದಾಹತ ದಿನ ತಿರುಪಿಯ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಕೇವನು ಕೆಮೆತ್ತಿ ದ ಸ್ಪೀಕರ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಆಫ್ ಶ್ರೀಲಂಕಾ ಶ್ರೀ ಜವಾರ್ಧನ ಪುರಕೋಟಿ ಡಿಯರ್ ಸರ್ ಐ ವಿಶ್ ಟು ಇನ್ಫಾರ್ಮ್ ಯು ದಟ್ ಐ ರಿಟೈರ್ ಫ್ರಮ್ ದಿ ಆಫೀಸ್ ಆಫ್ ಸೆಕ್ರೆಟರಿ ಜನರಲ್ ಆಫ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಿತ್ ಇಫೆಕ್ಟ್ ಫ್ರಮ್ ಟ್ಯೂಸ್ಡೇ 23rd of May 2023 ಇನ್ ಕನ್ಫಾರ್ಮಿಟಿ ವಿತ್ ದ ರಿಕ್ವೈರ್ಮೆಂಟ್ಸ್ ಆಫ್ ಆರ್ಟಿಕಲ್ 65(5)(c) ಆಫ್ ದ ಕಾನ್ಸ್ಟಿಟ್ಯೂಷನ್ ಆಫ್ ದ ಡೆಮೊಕ್ರಾಟಿಕ್ ಸೋಷಲಿ ರಿಪಬ್ಲಿಕ್ ಆಫ್ ಶ್ರೀಲಂಕಾ ಇಟ್ ಹ್ಯಾಸ್ ಬಿನ್ ಮೈ ಪ್ರೌಡ್ ಪ್ರಿವಿಲೇಜ್ ಟು ಹ್ಯಾವ್ ಸರ್ವ್ ದ ಲೆಜಿಸ್ಲೇಚರ್ ಫಾರ್ ಶ್ರೀಲಂಕಾ ಆಸ್ ಅಸಿಸ್ಟೆಂಟ್ ಸೆಕ್ರೆಟರಿ ಜನರಲ್ ಡೆಪ್ಯೂಟಿ ಸೆಕ್ರೆಟರಿ ಜನರಲ್ ಫೈನಲಿ ಆಸ್ ಸೆಕ್ರೆಟರಿ ಜನರಲ್ ಆಫ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಫಾರ್ ಆಲ್ಮೋಸ್ಟ್ 30 years ಐ ಟೇಕ್ ದಿಸ್ ಆಪರ್ಚುನಿಟಿ ಟು ಎಕ್ಸ್ಪ್ರೆಸ್ ಮೈ ಗ್ರಾಟಿಟ್ಯೂಡ್ ಟು ಯು ಟು predecessors in office, members of parliament and staff of the house of for the kindness, courtesy and cooperation extended to me at all times. May I assure you, sir, that it has been indeed a great pleasure and source of satisfaction for me to have served this illustrious institution for nearly 3 decades, and I shall cherish my memories of these long years of my service once I leave this hallowed institution. Thank you sincerely, Dhammika Dasanayaka, Secretary General of Parliament. Sri Lanka Prajatantrika Samajavadi Janaraje Aanduka Vyavasthava Prakriyasthave Hetapaha Eka Vyavasthava Vidividhana Prakara Karu Janadhipathyuma Visin Karya Mandala Pradhani Saha Parliamentuye Niyojya Mahalekam ಉಷಾನಿ ಅನುಷಾ ರೋಹಣ ಧೀರ ಮಹಾತ್ಮೀಯ ವಿಸ್ಸಾಯಿ ವಿಸಿತುನೇ ಮೈ ವಿಸಿಯತ್ತನ ದಿನ ಸಿಟ ಪಾರ್ಲಿಮೆಂಟ್ವಿ ಮಹಲ್ ಏಕಂ ತನ ತುರುತ ಪತ್ಕರ ಅತಿ ಬವ ದೆನು ದೆನು ಕೆಮೆತ್ತಿ ಶ್ರೀಲಂಕಾ ಬದುಕರಣ ಕಾರ್ಯಾಯತನೆ ಸಂಸ್ಥಾಗತ ಕ್ರಿಮಿ ಸಂಶೋಧನ ನೆಮತಿ ಪನಕೆಟುಂ ಪತ ಸಲಕಾ ಬೆಲೆಯಂ ಪಿನಿಸ ಎಕಸಿಯ ದಹತುನ ದಿಕ ಸ್ಥಾವರ ನಿಯೋಗ ಪ್ರಕಾರವ ವ್ಯವಸ್ಥಾದಾಯಕ ಕಾರಕ ಸಭಾವಟ ಮತ್ತು ಪಲವೇನ ಮಂತ್ರಿವರ್ಯನ್ ಅತಿರೇಕ ಸಾಮಾಜಿಕ ವಶೇನ್ ಮಾ ವಿಷಯ ನಮಕನ ಲದಭಾ ದನ್ನೋನ್ ಕೆಮೆತ್ತೇಮಿ ಗರು ರಂಜಿತ್ ಸಿಂಬಲಾ ಪಿಟಿಯ ಮೆತ್ತುವ ಗರು ಅನುಪ ಪೆಸ್ಕುಲ್ ಮೆತ್ತುವ ಗರು ಅಶೋಕ್ ಅಭಯ ಸಿಂಗ್ ಮೆತ್ತುವ ಬಿವೈ ದಿ ರತ್ನಶೇಖರ್ ಮೆತ್ತುವ ಗರು ಚಾರ್ಲ್ಸ್ ನಿರ್ಮಲನಾಥನ್ ಮೆತ್ತುವ ಗರು ಜಗತ್ ಕುಮಾರ್ ಸುಮಿತ್ರಾ ಆಚಿ ಮೆತ್ತುವ ರಾಜಿಕಾ ವಿಕ್ರಮ ಸಿಂಗ ಮೆತ್ತನೀಯ ಗರು ಸಮಾನ್ ಪ್ರಿಯ ಹೇರತ್ ಮೆತ್ತುವ ಕೆಲನೀಯ ಬೌದ್ಧ ಕಾಂತ පුණ්‍යායතන සමිතිය සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස 113(2) ස්ථාවර නියෝග ප්‍රකාරව ව්‍යවස්ථා දායක ස්ථාවර කාර්ය සභාවට මතු පළවෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජික මන්ත්‍රීවරයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු විදුරු වික්‍රමනායක මැතිතුමා, ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා, ගරු මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, ගරු කේ සුජිත් සංජය පෙරේරා මැතිතුමා, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, ගරු MD සහන් ප්‍රදීප් පිතාන මැතිතුමා, ගරු මංජුලා දිසානායක මැතිනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 20/23 මැයි 23 වන දින නම් අද දින රත්නතිස්ස සාම පදනම සංස්ථාගත කිරීම නැමැති පනත් කෙටුම්පතේ සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ජාතික රාජ්‍ය සභාවේ 1977 ධර්ණ උදාත්පන පනතේ දෙවැනි වගන්ති යටතේ නමුදුෂ්ට පොදු රාජ්‍ය මාණ්ඩලික රටවල් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාධනව ලදුව 2023 පෙබරවාරි 14 දිනැති අංක 23/19 අදීර 30 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල්කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. මෙම නියමය ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 1979 ධර්ණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරිය ඇති බලතල අනුව 2023 මැයි 17 දින ඇති අංක 23/32 අදීර දුරා ධර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
අරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා වෘත්තීය සාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1978 ධර්ණ විශ්වවිද්‍යාල පනතේ සිපා ඇන්න වගන්ති යටතේ ලංකා නිපොන් බිස්ටෙක් ප්‍රයිවට් ලිමිටෙඩ් ආයතනය විසින් ප්‍රදානය කරන මුදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 ජූනි 27 දින ඇති 2286/8 ධර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ 1.78(16) ධර්ණ විශ්වවිද්‍යාල පනතේ 27(1)A වගන්තිය සමග කිවිය යුතු 25(N) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ගරන්ට් ලිමිටෙඩ් ස්ලිට් විසින් ප්‍රදානය කරන ජාල ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාපති හා ව්‍යාපාර පරිපාලන පිළිබඳ දර්ශනපති උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරු විසින් සාදන ලදුව 2022 දෙසැම්බර් 29 දින 2023/12/47 ධර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ 1.78(16) ධර්ණ විශ්වවිද්‍යාල පනතේ 25(N) වගන්තිය සමග කිවිය යුතු 27(1)A වගන්තිය යටතේ 2022 ජූනි 27 දින ඇති අංක 22/86(8) ධර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජනවාරි 5 දින ඇති අංක 23/13/52 ධර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ 1.78(16) ධර්ණ විශ්වවිද්‍යාල පනතේ 25(A) වගන්තිය සමග කියවිය යුතු 27(1)A වගන්තිය යටතේ නාගානන්ද ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් හා බුද්ධිස් ස්ටඩීස් ප්‍රයිවට් ලිමිටෙඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යවහාරික පුරාවිද්‍යා පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජනවාරි 25 දින ඇති 23/16/25 ධර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ 1.78(16) ධර්ණ විශ්වවිද්‍යාල පනතේ 25(A) වගන්තිය යටතේ ඉන්ටර්නැෂනල් කොලෙජ් ඔෆ් බිස්නස් ඇන් ටෙක්නොලොජි ලිමිටෙඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව සහ මුදුකාංග ඉංජිනේරුකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද 2023 පෙබරවාරි 2 දින ඇති 23/17/67 ධර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ සහ 1.78(16) ධර්ණ විශ්වවිද්‍යාල පනතේ 27(1)A වගන්තිය සමග කිවිය යුතු 25(N) වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරයන්ගේ ආයතනය ICASL විසින් ප්‍රදානය කරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ ප්‍රති උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද 2023 මාර්තු 2 දින ඇති අංක 23 21 ලැයිරක් 64 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ද නීමේ මම ඉදිරිපත් කරමි.
වරාය හා නායක මතුමා.
ගරු කතානායකතුමනි 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 139 වෙනි වගන්තිය සමග කිවිය යුතු 321 වෙනි වගන්තිය අර්ථයේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021 ජනවාරි මාස 6 වෙනි දින ඇති 2021 ලැයිරක් 49 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 139 වෙනි වගන්තිය සමග කිවිය යුතු 321 වෙනි වගන්තිය අර්ථයේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 ජනවාරි 6 වෙනි දින ඇති අංක 22.61 ලැයිරක් 50 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 139 වෙනි වගන්තිය සමග කිවිය යුතු 321 වෙනි වගන්තිය අර්ථයේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 ජනවාරි 6 වෙනි දින ඇති අංක 22.61 ලැයිරක් 51 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 139 වෙනි වගන්තිය සමග කිවිය යුතු 321 වෙනි වගන්තිය අර්ථයේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 ජනවාරි 6 වෙනි දින ඇති අංක 2021 ලැයිරක් 52 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 139 වෙනි වගන්තිය සමග කිවිය යුතු 321 වෙනි වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 ජනවාරි 6 වෙනි දින ඇති 2021 ලැයිරක් 53 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 139 වෙනි වගන්තිය සමග කිවිය යුතු 321 වෙනි වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා සාදන ලදුව 2022 ජනවාරි මාස 6 වෙනි දින ඇති 22.61 ලැයිරක් 54 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 139 වෙනි වගන්තිය අර්ථයේ කිවිය යුතු 321 වෙනි වගන්තිය අර්ථයේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 ජනවාරි මාස 6 වෙනි දින ඇති අංක 22.61 ලැයිරක් 55 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 139 වෙනි වගන්තිය අර්ථයේ කිවිය යුතු 321 වෙනි වගන්තිය අර්ථයේ නාවික හා වරාය හා නාවික අමාත්‍යවරයා සාදන ලදුව 2022 ජනවාරි 6 වෙනි දින ඇති අංක 22.61 ලැයිරක් 56 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන නියෝග 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 139 වෙනි වගන්තිය සමග කිවිය යුතු 2022 ජනවාරි 6 වෙනි දින ඇති අංක 22.61 ලැයිරක් 57 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 44 වෙනි වගන්තිය සමග කිවිය යුතු 321 වෙනි වගන්තිය අර්ථයේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 ජනවාරි 13 වෙනි දින ඇති අංක 22.62 ලැයිරක් 31 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 126 සහ 127 වෙනි වගන්ති සමග කිවිය යුතු 321 වෙනි වගන්තිය අර්ථයේ වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 අගෝස්තු 9 වෙනි දින ඇති අංක 22.92 ලැයිරක් 18 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 1971 අංක 52 ධර්ම වෙළඳ නැව් පනතේ 139 වෙනි වගන්තිය සමග කිවිය යුතු 321 වෙනි වගන්තිය අර්ථයේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව දෙදස් විසි දෙකේ සැප්තැම්බර් විසි දෙවෙනිදි දිනැති අංක විසි දෙකයි අනුවට ඇලයිරක් තිස්්ටික දරන අති විශේෂ ගැසට පත්වේ පල කරනද නියෝග එදදා සමචේ හැත්තෑක අංක පනත්තික දරන වෙදනැව පනතේ එකසේ විසියාය සාතුන්සේ විසියෙක්වනි වගන්ති අර්ථේ වරාය හා නාවික ගුවන් සේවා මාත්‍යවරයා විසින් සාධන ලදුව දෙදස් විසි දෙකේ ඔක්ටෝබර් විසියාවෙන් දිනැති අංක විසිතුනයි බින්දුවයි තුන ඇලයිරක් දහසේ දරන අතිවිශේෂ ගැසක් පත්‍රය පල කරනද නියෝග එක්දා සමසේ හැත්තෑ දෙකේ අංක දහය දරන නැව් නියෝජිතීන්ට නැව් බඩු ගෙනයන්නන්ට යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයින්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනතේ තිස්නාවෙන් තුන පහ වගන්තිය සමග කීවී යුතු දහවන වගන්ති යටතේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාධන ලදුව දෙදස් විසි දෙකේ ජූලි හත්වෙන් දිනැති අංක විසි දෙකයි අසූ හත ඇලයිරක් විසි හතර දරන අතිවිශේෂ ගැසත් පත්‍රයේ පල කරනද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග වරාය නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යාල සභාවත යොමු කර යුතුයි මම යෝජනා කරමි. ස්තුතියි.
ඉහිවර අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා ලංකා දිවිර සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ඇවිලි කර්මාන්තමුතු
නායකතුමනි, 2020 වර්ෂය සඳහා සීමසත හලාවත වැබිලි සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික නෛතික භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. කතානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සම්බන්ධව සඳහන් කරනු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන ආරක්ෂක අමාත්‍යතුමා,
රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාද වාර්තාවේ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් සඳහන් කොට පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අරු ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳව
කතානායකතුමනි, 2018-2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික යෞවන සේනාංකයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මාධ්‍ය තරුණ උරුමය හා නූතන පුරවැසියා පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ස්ථාවර නියෝග 52-6 වාර්තා පිළිගැනීම ගරු අධ්‍යාපන ඇමතුමා. ගරු අධ්‍යාපන ඇමතුමා, බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථාන.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52-6 බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථාන.
ඔව්,
පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය වරහන්තුළු සංස්ථාගත කිරීමේ පනත නැමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව පිළිගන්න.
දෙවැනි වර කීවීම කවදාද? කාර්ක සභා වාර්තා පිළිගැන්වීම කර නලින් ෆර්නෑන්ඩෝ මැතිතුමා.
වෙළඳ වාණිජ හා ආරක්ෂක සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවට යොමු කරන ලද 2019 වර්ෂය සඳහා ලංකා සත්ව සමාගයේ වාර්ෂික වාර්තාව සම්බන්ධව එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මුදල් හා ආර්ථික ස්ථායීකරණ කාර්ක සභාව ශිහාන් සේමසිංහ මැතිතුමා.
ගරු කතානායකතුමනි, මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවට යොමු කරන ලද 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තාව, 2019 සහ 2020 වර්ෂ සඳහා රාජ්‍ය උකස්සා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව පෙන්තුරු විතානගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ යොමු කරන ලද ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කිටුම් පත 52 අධිකාරිය වූ සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමය, 2006 අංක 12 දරන මුද්දර කාස්තු විශේෂ විධිවිධාන පනත යටතේ නියමය, 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම් පත්තා විධිමය කොමිෂන් සභා පනත යටතේ නියමය, 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියමය සහ නියෝග, 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග සහ 1999 අංක 8 දරන දුම්කල බදු පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම ගරු විදුරු වික්‍රමනායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, රත්නපුර මෝගම කේමානන්ද මාවත අංක 28-9 දරණ ස්ථානයේ පදිංචි එන්.එල්. චන්දසේකර මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නු.
ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, පොල්ගහවෙල මැතිකුඹුර පොල්පිටිය පාසල් පාර යන ලිපිනයේ පදිංචි WNUL කරුණරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නු.
වාසුදේව නානායක්කාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, අලුත්ගම කළුආමෝදර ගම්මැද්ද පාර අංක 205 ස්ථානයේ පදිංචි TB දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ රාජිකා වික්‍රමසිංහ මැතිණිය. රාජිකා වික්‍රමසිංහ මැතිණිය
සර්, ප්‍රශ්නේ මම අහනවා.
යුතු දෙනවා ගරු කතානායකතුමනි. ප්‍රශ්න අංක A1 කොළඹ දිස්ත්‍රික් ඉඩම් අක්කර 998, ගම්පහ 247, කෑගල්ල 31739, කළුතර 40212, බහනුවර 28010, මාතල 1828, නුවරඑළිය 14353, ගාල්ල 74510, මාතර 63548, හම්බන්තොට 2480, බදුල්ල 23333, මොනරාගල 726, රත්නපුර දිස්ත්‍රික්කය 106398. A2 වාර්ෂික නිෂ්පාදනය කරන ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝ මිලියන 1යි, ගම්පහ 8යි, කෑගල්ල කිලෝ මිලියන 8යි, කළුතර 15යි, මහනුවර 25යි, මාතලේ 1යි, නුවරඑළිය 13යි, ගාල්ල 35යි, මාතර 29යි, හම්බන්තොට නැත, බදුල්ල 11යි, රත්නපුර කිලෝ මිලියන 52ක් වශයෙන් සමස්ත එකතුව කිලෝ මිලියන 189 2022 වර්ෂය සඳහා. අංක 3 සහනාධාර වැඩසටහන තේ නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය හෙක්ටාරයකට රුපියල් 630,000යි, නව තේ වගා ව්‍යාපෘතිය හෙක්ටාරයකට 105,000යි, පාළු පැල සිටුවීම එක පැලයකට රුපියල් 100,000යි. A4 පහත් සඳහන් ව්‍යාපෘති ඉහත ව්‍යාපෘති හැරෙන පහත වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. හොඳ දළු නිෂ්පාදනය වැඩිකර මේරු දළු හානි අවම කර ගැනීම නිසා නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා B60 ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මකයි. යාන්ත්‍රීකරණය අරමුණු කරගත් තේ සිටුවීම් ව්‍යාපෘති වලින් ඉඩම්වලට යන්ත්‍රෝපකරණ හඳුන්වා දීම හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. ගුණාත්මක තත්ත්වයෙන් යුත් ඉහළ තේ පැළ නිෂ්පාදනය සඳහා තේ පැළ තවාන් 500ක් පිටවීම ආරම්භ කර දැනට කටයුතු සිදු කරගෙන යයි. කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය මගින් තේ ඉඩම් සහ ඒකාබද්ධ පොහොර භාවිතය ප්‍රචලිත කොට ඇත. උස්සෙවන සහ මිටිසෙවන ශාක සහ ප්‍රශස්ත වගා ක්‍රම පිළිබඳව හඳුන්වා දීම සිදු කරයි. තේ කර්මාන්ත සිදුවන පශ්චාත් අස්වනු හානිය අවම කර ගැනීම සඳහා ප්ලාස්ටික් කූඩ භාවිතය සහ ඒ වෙනුවෙන් දිරි දීම සිදු කරයි. යාන්ත්‍රීකරණය මුල්කටගත් ආදර්ශ තේවතු පිහිටුවා කුඩා තේවතු ඒ ආකාරයට පවත්වාගෙන යාමට ඉඩම් හිමියන් මෙහෙවයි. තේ පර්යේෂණ ආයතනයේ නව ප්‍රභේද සහ දැනුවත් කිරීම ඉදිරිපත් කරයි. යාවත් කලන කළ යහපත් කෘෂි පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීම සහ අස්වැන්න ඉහළ ප්‍රභේද සහ ක්ලෝන නිපදවීම සිදු කරයි. මේ ඊට අමතරව මෞෂාක සහ බීජ උද්‍යාන ස්ථාපනය කිරීම වගේම පසුගිය කාලය තුළදී තේ ප්‍රවර්ධන අරමුදලෙන් 50%ක් වගාව ප්‍රවර්ධනය වෙනුවෙන් ලබාගෙන ඇත. සහ මේ වසරේ සිට ඍජු තේ වගාව සඳහා ඉඩම් හිමියන්ට නොමිලේ තේ පැළ ලබා දීම සිදු කිරීමට කටයුතු කර ඇත.
මොහොත සිටිගරු අමාත්‍යතුමනි, ඒ වගේම දැන් අපි මේ වෙනකොට තේ හිමියන්ට හොඳ දළුවලට හොඳ වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒකම පොහොර මිල පොඩ්ඩක් වැඩිවීමක් තියෙනවා. මේ පොහොර මිල අඩු කරලා ජනතාවට දුන්නොත්, හිමියන්ට දුන්නොත් මම හිතන්නේ මේක ජනතාවට වඩාත් වාසිදායක විදිහට ආර්ථික වශයෙන් මේ තියෙන තත්ත්වය තුළ ජනතාවට යම් සහනයක් වෙයි.
කතානායකතුමනි, පසුගිය වසරේ මේ කාලවකවානු තුළදී පොහොර මිශ්‍රණයක් U709 කියන පොහොර වර්ගයේ රුපියල් 35,000ක් දක්වා කිලෝ 50ක බෑගයක් මිල ගියා. දැන් ක්‍රමානුකූලව අඩු වෙලා තියෙන මේ අද වන විට රුපියල් 11,000ක් පමණ මුදලකට අලෙවි වෙනවා. ඉතින් වෙළඳපොළ මිල යටතේ තරංගකාරීව තමයි මේක ලබා දෙන්නේ. නමුත් පසුගිය වසරට සාපේක්ෂව ඉතාම පහළට පොහොර මිල ගොඩක් අඩු වෙලා තිබෙනවා. හැබැයි පහුගිය අවුරුද්දේ යම්කිසි හානියක් සිදු වුණා පොහොර හිගතාවයත් මිල අධිකකමත් නිසා.
සංජීව එදිරිමාන මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමා.
වාණිජ හා විනෝද මැතිතුමා.
අයන්න එක පළාත් සෞම්‍යකර සංවර්ධන කොමසාරිස්වරු විසින් ලබා දී තිබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ මේ විට පළාත් 9 ස්ථාපන කර ඇති සීමා ශ්‍රිත විවිධ සේවා සෞම්‍යකර සමිති සංඛ්‍යාව 308කි. 2 එම සමිති යටතේ ස්ථාපිත කර ඇති සෞම්‍යකර ග්‍රාමීය බැංකු ශාඛා සංඛ්‍යාව 2286කි. ගනුදෙනුකරුවන් විසින් විවෘත කර ඇති ගිණුම් සංඛ්‍යාව 1,425,709ක්. ඒ වගේම අයන්න 4 2022/12/31 වෙනි දිනට වත්කම් වටිනාකම රුපියල් මිලියන 2,11,155ක්, බැරකම් වටිනාකම රුපියල් මිලියන 2,16,278ක්. අයන්න බස්නාහිර පළාතේ අත්තනගල් විවිධ සේවා සෞපකාර සමිතියේ ග්‍රාමීය බැංකුව, වයඹ පළාතේ දමදිනිය විවිධ සේවා සෞපකාර සමිතියේ ග්‍රාමීය බැංකුව සහ පොල්ගහවෙල සෞපකාර ග්‍රාමීය බැංකුව යන සෞපකාර ග්‍රාමීය බැංකු සඳහා ස්වයන් ක්‍රීල් ටේලර් යන්ත්‍ර සහ කාඩ්පත් හඳුනා දී ඇත.
තුමා, ගරු ඇමතුමා, මේ තවදුරටත් මේ තාක්ෂණික මෙවලම් භාවිත කරන තැනකට මේ සමූපකාර බැංකු පද්ධතිය ගේන්න ඔබතුමා අලුතෙන් ඉස්සරහා ගැන හිතනවද? මේ ගැන පොඩි අදහසක් කිව්වොත් වටිනවා.
ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම මේ සමූපකාර විෂය සම්පූර්ණයෙන්ම පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වෙන වැඩසටහනක්. මොකද රේකී අමාත්‍යාංශයට තියෙන ඉතාමත් සුළු නියාමනය කිරීමේ හැකියාවක් පමණයි. ඒ වගේම අපි විශේෂයෙන්ම සමහර සෞපකාර සමිති ඉතාමත් හොඳින් අලුත් මෙවලම් භාවිතා කර තාක්ෂණික මෙවලම් භාවිතා කරන් ඉස්සරහට යනවා. නමුත් සමහර සමිතිවල ඒ දුර්වලතාවය තියෙනවා. නමුත් රේකී අමාත්‍යාංශයේ විදිහට අපි ඒත් එක්ක සාකච්ඡා කරලා ඒකට මූලිකව අපි අවශ්‍ය උපදේශ අපි අවශ්‍ය කරන මුදල් සමහර අවස්ථාවල ලබා දීලා තියෙනවා. ඒ අයගේ ඒ තාක්ෂණික වගේම විශේෂයෙන්ම නිපැයුම් නිෂ්පාදනය කරන සමිති සඳහා අවශ්‍ය කරන තාක්ෂණික වගේම හැම දෙයක්ම උඩට ගන්න පුළුවන් සහය රේකී අමාත්‍යාංශයෙන් ලබා දෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ හොඳයි. ඉතින් එහා අපි තවත් ඉදිරියට ගෙනල්ලා කොහොමද තවත් තාක්ෂණයේ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් කියන එක අපි සාකච්ඡා කරලා එයාට උපදෙස් ලබා දෙන්න.
ගරු කතානායකතුමනි, අතුරු ප්‍රශ්නයකට අවස්ථාවක් ඉල්ලනවා.
උද්දීකපතිරණ මැතිතුමා,
මම ඔබතුමාගෙන් දැනගන්න කැමති සම්පකාර විෂය පිළිබඳව දැන් මේ මොහොත වෙනකොට සම්පකාර රක්ෂණ සමාගමේ බරපතල ගැටලුවක් ඇතිලා තියෙනවා. සම්පකාර රක්ෂණ සමාගම යම් මට්ටමක තහනම් කිරීමකට ලක් කරලා තියෙනවා සම්පකාර කොමිෂන් විසින්. ඉතින් දැන් මේ ඔබතුමා දන්නවා ගොඩක් රාජ්‍ය ආයතන ඒ වගේම සාමාන්‍ය ජනතාව රක්ෂණයේදී සම්පකාර රක්ෂණ සමාගම වෙත යනවා. මොකද ඒක ගැන තියෙන විශ්වාසයත් එක්ක. එතකොට දැන් මේ තත්ත්වය තුළ රක්ෂණය කරපු අයත් රක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන අයත් මේ තත්ත්වය තුළ බරපතල ගැටලුවක ඉන්නේ. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි සමපකාර රක්ෂණ සමාගමත් ඒ වගේම සමපකාර මේ රක්ෂණය පිළිබඳ මේ රක්ෂණය පිළිබඳ වගේ කියන කොමිෂන් සභා එක කතා කරලා මේකට යම්කිසි මට්ටමක සාධනීය මැදිහත් වීමක් සිද්ධ කරන්න. මොකද නැත්තම් මේ රක්ෂණකරුවන් රක්ෂණය වුණු අයට සහ වෙන්න ඉන්න අයට බලවත් අසාධාරණයක් වෙනවා. ඒ නිසා මේකට ඔබතුමාට මොන වගේ මැදිහත් වීමක්ද කරන්න පුළුවන් කියලා මම දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාත් දන්නවා මේ සමුපකාර ව්‍යාපාරය තුළ මේ වගේ සමිති විශේෂයෙන්ම සියලු සමාජිකයන්ගෙන් පත්වෙච්ච සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්. ඒ සම්බන්ධව රජයටවත් එහෙම නැත්නම් ඒ රේකී අමාත්‍යංශයටවත් කිසිම මැදිහත් වීමක් කරන්න බෑ. එයාගේ පරිපාලන කටයුතු වගේම අනිකුත් ව්‍යාපාර කටයුතු එය සුවාධීනව කරන තත්ත්වයක තමයි තියෙන්නේ. හැබැයි අපිට ඔබතුමා කිව්වා කොමිෂන් සභාව හරහා යම් දෙයක් කොමිෂන් සභාව හරහා කරන්න පුළුවන්. ඒ සේවකයන්ගේ යම් තියෙන ගැටලු සේවකයන්ගේ පරිපාලන ගැටලු වලට උත්තර දීම පමණයි රේකී අමාත්‍යංශයේ ඒ කොමිෂන් සභාවෙන් කරන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් විගණනයේ සම්බන්ධව යම් මැදිහත් වීමක් වෙන්න. නමුත් මම අද වෙනකොට ඒ රක්ෂණ සමාගමේ සමපකාර රක්ෂණ සමාගමේ ඒ සම්බන්ධ විගණනය පිළිබඳව ධාම අපිට වැරදි තත්ත්වයක් ඇවිල්ලා නැහැ. එහෙම වුණොත් අපිට පුළුවන් ඉදිරියේදී විගණනයේ සම්බන්ධව ප්‍රශ්නකදී අපිට මැදිහත් වෙන්න.
ඔබ ස්තුතියි 37 නායක මැතිතුමා.
අවතුමනි මේ කතාවේ අපට.
ඔව්.
දෙවෙනි ප්‍රශ්නේ අහුවර පස්සේ. දෙවෙනි ප්‍රශ්නේ අහුවර පස්සේ.
ඔබතුමාගේ ඔය දෙවෙනි ප්‍රශ්නේ ඔබතුමා ඇහුවේ. පළවෙනි ප්‍රශ්නේ ඇහුවා එතුමා. දැන් මේ අවස්ථාව ගියා. ඔබතුමා මොනවද පැහැදිලි කරන්න කැමතිද? ඔව්. උද්දිකපතෙන් නැවතුමා කරදර කරනවා ඔබතුමා.
දැන් මේකේ සමපකාර කොමිෂන් සභාව වගේම රක්ෂණ කොමිසමත් ඒකයි මම කිව්වේ මේකට මැදිහත් වෙන්න. මොකද ගරු අගමැතිතුමා දන්නවා විදුර වික්‍රමනායක මැතිතුමා දන්නවා බඳුළු ගුණරත්න මැතිතුමාටත් අදාළයි නැගෙනහිර හේවාගම් කෝරළේ සමපකාර ප්‍රශ්න ආපුවාම මම ඒතකොට කැබිනට් ඇමතිවරයා විදියට කටයුතු කරපු කාලේ පළාත් සභා කාරණයක් මේක මෙහෙමයි කියලා හිතියේ නැහැ. අපි මැදිහත් වෙලා මෙතුමන්ලවත් ගෙන්නලා අපි මේ ප්‍රශ්නෙට මැදිහත් වුණා. මෙතුමන්ල අගමැතිතුමාත් සාක්ෂි දරනවා විදුර වික්‍රමනායක මැතිතුමාත් සාක්ෂි දරනවා. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේක පළාත් සභාවට බෙදලා තියෙන්න පුළුවන් මේකේ විගණනය වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාට මේක උපදේශකකාරක සභාවට කැඳවලා හරි අපි ඒ වෙලාවේ අගමැතිතුමා උපදේශකකාරක සභාව කැඳවේ විශේෂ උපදේශකකාරක සභාව ඔබතුමාට මතක ඇති. ඒ නිසා මේකට මේ කාර්යනේ මැදිහත් වෙන්න ලක්ෂ ගාණක් ඉන්නවා මේකේ සහන බලාපොරොත්තු වෙන අය.
හරි.
ඔය මේ සම්බන්ධව අපි ඊයේ අගමැතිතුමත් සමග සාකච්ඡා කරා. ඒ වගේම පළාත් ආණ්ඩුකාරවරුත් ඒක තියෙන ගැටලුත් සාකච්ඡා කරන්න අපි මේ සතියේම අපි දිනයක් වෙන් කරගත්තා. ඒ නිසා අපි ওই සම්බන්ධවත් අපි අවධානය යොමු කරන්න.
හරි බඳුරු මහත්මයාට.
සර් පොයින්ට් බෝඩ් සර් මම දීර්ඝ කාලයක් මේ විෂය බාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරලා තිබෙනවා. මේ ගරු මන්ත්‍රීතුමන්ලා අගමැතිතුමා අනිත් ඔක්කොම කියන එක ඔබතුමත් දන්නවා. මේ රටේ සම්පකාර ව්‍යාපාරයේ ඉතාම හොඳ සම්පකාර පද්ධතියක් තිබුණත් ඉතාම විශාල ලෙස වංචා දූෂණ අක්‍රමිකතා යනාදිය නිසා මේ සම්පකාර බැංකු ක්‍රමයක් සම්පකාරයේ දේපොළ පරිහරණයක් දේපොළ බදුදීම හා වෙනත් ව්‍යාජ ආකාරවලට විකිණීමත් පිළිබඳ මුළු රට පුරාම දැවැන්ත ලෙස විශාල විනාශයක් වෙමින් පවතින. මේක නිසා මම දැන් යෝජනා කරන්නේ මේ ගරු සභාවට මේ පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කරලා පුළුල් විමර්ශනයක් කරන්නට කියලා ඇමතිතුමාට අමාත්‍යාංශයට විතරක් බාර දෙන්න එපා. මොකද පළාත් සභා විෂයක් පළාත් සභාවේ අය සමහර වෙලාවට රැස්වීම් වලට පැමිණෙන්නේ නැති වෙනවා. ඉතින් නියෝග පිළිපදින්නේ නැති වෙනවා. ඒ නිසා මේ ගරු සභාවට වගකීමක් තියෙනවා. සමස්ත රටේ සම්පකාර ව්‍යාපාරය වෙනුවෙන් මේ ව්‍යාපාරයේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳ ඉස්සර ලේඩ්ලෝ රාජකීය කොමිෂන් සභාව කියලා සභාවක් දාලායි ඒක වෙනස් කළේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවක් දාලා මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් ඒ සඳහා විසඳුණු දෙන වැඩපිළිවෙලක් කළේ නැත්නම් අහිංසක මිනිස්සු විශාල ප්‍රමාණයකට තමන්ගේ තැන්පත් මුදල් පවා අහිමි වෙන තත්ත්වයක් තිබෙනවා.
ඔව් විමලී රජමැතිතුමා.
ගරු කතානායකතුමනි, දැන් ඔබතුමාට කිව්වා අමාත්‍යවරයා කැඳවුවත් ඒ නිලධාරීන් එන්නේ නැති අවස්ථා තියෙනවායි කියලා. ඒ කියන්නේ 13 වෙනි සංශෝධනය අනුව පළාත් සභාවලට තමයි සම්පූර්ණ අයිතිය තියෙන්නේ සම්පකාර විෂය. ඉතින් මෙතන තීරින් කාරක සභාවක් දැම්මත් ඒ අය නැවිත් ඉන්න පුළුවන්.
තීරින් කාරක සභාවට නැවිදින් ඉන්න පුළුවන් කෙනෙක් නැහැ. තීරින් කාරක සභාවක් දැම්මොත් ඔබතුමා දන්නව ඕනෙම කෙනෙක් තීරින් කාරක සභාවට පැමිණෙන්න බැඳී ඉන්නවා. අනිත් එක රජයේ ප්‍රතිපත්ති විදිහට ඒක සකස් කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි. තිස්සත්නායක මැතිතුමා ඇබ්සන්ට්. ඉලන් ජයතිලක මැතිතුමා ඇබ්සන්ට්. චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා ඉලන් ජයතිලක මැතිතුමා
අහනවා කතානායකතුමනි.
ගොඩයි මැතිතුමා උත්තර දෙන්න.
නිනන්ගේ ගරු කතානායකතුමනි, මේ රාජ්‍ය ඇමැතිතුමන් අසන්තල ගියවන්න මැතිතුමා මේ පිළිතුර සම්පූර්ණ මදි කියලා තව සතියක් කල් ඉල්ලා සින්න.
2 weeks. චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා
මං කේත්‍ර සවන
අධිකරණ ඇමැතිතුමා ඔව්
ගරු කතානායකතුමනි, එකේ අයන්නේ එක බන්ධනාගාර ආඥාපනතේ අංක 177 හා බන්ධනාගාර නිත්‍ය නියෝග අංක 401 යටතේ සිරකරුවන් වර්ගීකරණය සම්බන්ධයෙන් දක්වා ඇත. ඒ අනුව ඇමුණුම් අංක 1 ලේඛනයේ සඳහන් පරිදි සිරකරුවන් වර්ගීකරණය සිදු කර ඇත. ඒ ඇමුණුම් එකේ ගරු කතානායකතුමනි තියෙන බන්ධනාගාර පිරිමි සහ කාන්තා හැටියට වර්ගීකරණය කරලා, ඉන් අනතුරුව පිරිමි සහ කාන්තා දඬුවම් ලත් සහ දඬුවම් නොලත් වශයෙනුත්, ඉන් අනතුරුව මරණීය දඬනේ ජීවිතාන්තය දක්වා දීර්ඝ කාලීන සිරදඬුවම්, කෙටි කාලීන සිරදඬුවම්, සිවිල් සිරදඬුවම් අභියාචනා කරන, ඒ වගේම තරුණ වරදකරුවන් සහ බාල වයස්කාර කියන වර්ගීකරණයට ලක් වෙනවා. ඒ වගේම කාන්තා කියන පාර්ශ්වයත් ওই කියපු කාණ්ඩවලට වෙන් වෙනවා. ආයන්නේ 2 බන්ධනාගාර ආඥාපනතේ 222 හා බන්ධනාගාර නිත්‍ය නියෝගාංක 511 සිට 548 අතරේ බන්ධනාගාර ගත එක් එක් රැඳවියන් සඳහා ලබා දෙනු ලබන ආහාර පිළිබඳ සඳහන් කර ඇත. ඒ ඇමුණුම් 2 ලේඛනයේ සඳහන් පරිදි දක්වා ඇත. ගරු කතානායකතුමනි, ඇමුණුම් 2 මම සභාගත කරනවා. ගරු මන්තුමා, ඒක දිග ලේඛනයක්, ඒ නිසා ඒ සභාගත කරනවා. ආයන්නේ 3 දැනට ශ්‍රී ලංකාවේ පවතින බන්ධනාගාර ආයතන වල රඳවා තැබිය හැකි අනුමත රැඳවියන් සංඛ්‍යාව 11290යි. ආයන්නේ 4 ඔව් 2023/5/12 වන දිනට රඳවා සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 25899යි. ඒ අනුව උක්ත 3 සඳහන් සංඛ්‍යාව ඉක්මවා මේ වන විට රඳවා තබා සිටින රැඳවියන් සංඛ්‍යාව 14609යි. එකේ ආයන්න පැන නොනගී.
ගෞරව සභානායකවරුනේ, එනද முதலாவது கேள்வி, குறிப்பாக இந்த வினாவை நான் சமர்ப்பிக்க வேண்டியதன் பிரதானமான நோக்கம், சிறைச்சாலைகள் இருக்கின்ற கைதிகளுக்கு சரியான வகையில் உணவு கிடைக்க வேண்டுமென்ற காரணத்துக்காகத்தான் இந்த கேள்வியை நான் ஆரம்பத்தில் இந்த கேள்வியை கேட்டிருந்தேன். குறிப்பாக கண்டி போகம்பரை சிறைச்சாலையிலிருந்து அங்கிருக்கிறவர்களுடைய உறவினர்கள் ஊடாக எனக்கு இந்த முறைப்பாடு கிடைக்கப்பட்டிருந்தது. சிறைச்சாலைகளில் வழங்கப்படுகின்ற உணவுகள் அடிப்படையின் அளவை விட குறைவாக, குறிப்பாக மீன், முட்டை, இறைச்சி போன்ற உணவுகள் மிக குறைவாக கிடைப்பதாகவும், அந்த அதே போன்ற ஏனைய சிறைச்சாலையும் இருக்கோ தெரியாது, அந்த அங்கு ஒரு மாபியா கும்பல் ஒன்று இயங்கிக் கொண்டிருப்பதாகவும், அந்த அவர்கள் எடுத்து மிகுதிதான் அந்த சிறைக்கதிகளுக்கு உணவாக கிடைக்கிறதாகவும் முறைப்பாடு கிடைக்கப்பெற்றது. இதன் இந்த கேள்வியினூடாக அந்த கைதிகளுக்கு சரியான வகையில் அரசாங்கத்தினுடைய அளவீடுகளின் அடிப்படையில் உணவு வழங்கப்பட முடியுமா என்பது என்னுடைய முதலாவது கேள்வி.
கரு கதாநாயகத்துமனே, தனட்ட பந்தனாகாரவில் இன்ன ரந்தவியன்ட்ட ஆஹார லபாதீம பிலிபந்தவ කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් පැන නැගිලා නැහැ. මොකද හේතුව ඒකට අපිට ඉන්න සැපයුම් කරුවන්ට අවශ්‍ය ගෙවීම් ටික, මොකද වාර්ෂිකව බිලියන 4.6ක් ගරු මන්ත්‍රීතුමා මේ ආහාර පාන නඩත්තු මේ කාරණා වෙනුවෙන් අපි වියදම් කරනවා. එතකොට අද වෙනකොට රජය මේ කියන කිසිම මුදලක් මොනම විදිහකින්වත් අඩු කරලා නැහැ. ඒ නිසා
අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා බන්ධනාගාර ගත වෙලා ඉන්න රැඳවියන්ට ඒ අවශ්‍ය කරන ආහාර සියල්ල ඒ ආකාරයෙන්ම ලබා දෙන්න. ඒ වගේම මේ සභාගත කරපු ඇමිනුමේ තියෙන ඇමිනුම් දෙකේයි සඳහන් වෙනවා මොන විදිහටද බන්ධනාගාරවල රැඳවියන්ට ආහාර ලබා දිය යුත්තේ කියන එක පිළිබඳව. මම හිතන්නේ ඊටත් එහාට ගිහිල්ලා අද වෙනකොට ගරු කථානායකතුමනි අපි ක්‍රියාත්මක වෙනවා. දවල් ආහාරයට නුවර දීම, මස් මොනහරි මාළු එහෙම නැත්නම් බිත්තර ඒවා අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒ වගේ සැපයුම් ටිකත් අකණ්ඩව අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒ නිසා කිසිදු විදියකින් එහෙම ප්‍රශ්නයක් පැන නැගිලා නැහැ. හැබැයි ඔබතුමා බෝගම්බර කියන බන්ධනාගාරයේ සුවිශේෂීව මෙතන ඔබතුමා කිව්වා. ඒ නිසා ඒ පිළිබඳව අපි වෙනමම සොයා බලන්නත් කටයුතු කරන්න. හැබැයි දැනට අපිට ඒ සැපයුම් කරුවන්ගෙන් හරි බන්ධනාගාරවල රැඳවියන් හරි එහෙම නැත්නම් අපේ ඒ ආහාර සැපයුම් කරන කණ්ඩායම් වලින් මේ මෙවැනි පැමිණිල්ලක් අපිට මේ වෙනකල් ලැබිලා
නැහැ. එනද இரண்டாவது கேள்வி ගෞරව அமைச்சர் அவர்களே இந்த யுத்தம் முடிவிட்டு 14 வடங்கள் முடிகிறது 14 வடங்களுக்கு மேலாக பயங்கரவாத தடச்சட்டத்தில் கைது செய்யப்பட்டு அதற்கு பிறகு கைது செய்யப்பட்டிருக்கிறார்கள். நான் குறிப்பிடுவது 14 வடங்களுக்கு மேலாக சிறைச்சாலையில் இருக்கின்ற அரசியல் கைதிகள் தொடர்பாக இன்று அவர்கள் கிட்டத்தட்ட சரியாக 20 பேர் இன்று சிறையில் இருக்கிறார்கள். 14 வடங்களுக்கு மேலாக அவர்கள் குற்றம் உழைத்தார்களோ இல்லையோ பயங்கரவாத தடைச்சட்டத்தில் இருக்கின்ற ஒரு இறுக்கமான அதாவது குற்ற வாக்குதல் ஒப்புமூலத்தின் அடிப்படையில் அவர்களுக்கு தண்டனை வழங்கப்பட முடியும் என்ற அடிப்படையில் அவர்கள் நீண்ட காலமாக தடுத்து வைக்கப்பட்டிருக்கிறார்கள். தொடர்ச்சியாக எங்களுடைய கோரிக்கை இருக்கிறது. அண்மையில் ஜனாதிபதி செயலகத்தில் நடந்த ஜனாதிபதியுடனான சந்திப்பில் கௌரவ அமைச்சர் விஜயதாச ராஜபக்சே அவர்களும் இருந்திருந்தார். அந்த நேரத்தில் எங்களுடைய பிரதானமான கோரிக்கையாகவும் அது இருந்தது. அவர்களுடைய விடுதலை தொடர்பாக அந்த நான் உங்களிடம் கேட்டுக்கொள்வது என்னவென்றால் இந்த சபையோர் எல்லோரிடம் அரசாங்கத்திடம் கேட்டுக்கொள்வது அந்த 20 பேரையும் மிக விரைவில் வழியில் விடுவதற்கு ஏதாவது ஒரு பொறிமுறையில் அவர்களை மிக விரைவில் விடுதலை செய்ய வேண்டும் என்று நான் இந்த சபையில் உங்களிடம் கோரிக்கையாக வைக்கிறேன்.
கதாநாயகத்துமனே දැනට අපේ ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නය පිළිබඳව අද වෙනකොට ත්‍රස්ත පනතින් බන්ධනාගාරගත වෙලා ඉන්න මුළු ප්‍රමාණයම ඇවිල්ලා 45 පිරිමි කාන්තාවන් එක්කෙනයි මුළු එකතුව 46 දෙනයි. එතකොට ගරු කථානායකතුමනි පෞගිය කාලවල ත්‍රස්ත පනත පිළිබඳව මහා දරුණු විදියට විවේචනය කරා. හැබැයි මුළු රටේම ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට අද වෙනකොට අපේ බන්ධනාගාරයේ මුළු ප්‍රමාණය ඉන්නෙත් 45. ඒ වගේම තමයි අපේ ගරු මන්ත්‍රීතුමා යොමු කරපු ප්‍රශ්නය පහුගිය යුද්ධයත් පැවති කාලය තුළ බන්ධනාගාරගත වෙලා ත්‍රස්ත පනත හරහා බන්ධනාගාරගත වෙච්ච රැඳවියන් පිළිබඳව. ඒකෙදි එතුමා දන්නවා 30 ගානක් ඉඳලා අපි ඒ 30 ගාන නීතිපතිතුමා සහ ඒ අදාළ පාර්ශ්වයක වෙනම පොලිස්පතිතුමාගේ අපි වෙනම සාකච්ඡාවක් පවත්වලා ඒ ප්‍රමාණය ගරු මන්ත්‍රීතුමා 23 මගේ මතකයේ නිවැරදිව සමාවෙන් ඒ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් හිටපු ප්‍රමාණය 23 දක්වා අඩු 22 දක්වා අඩු කරගන්න අපි කටයුතු කරා. ඒ වගේම ගරු විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යතුමත් නීතිපතිතුමත් ඉන් අනතුරුව ඉතුරු 22 පිළිබඳවත් අපි වෙනම සාකච්ඡාවක් පැවැත්වුවා ගරු මන්ත්‍රීතුමා. ඒකෙදි අපි කඩිනම් කරලා ඔවුන්ට ඒ චෝදනා ටික ගොනු කරලා නඩු කටයුතු ටික පවරනවා නම් ඒ නඩු කටයුතු ටික හැකියක්මනේ පවරලා ඒවා කඩිනමින් ගෙනියන්න. මොකද මේකේ යම් යම් ප්‍රශ්න පැන නැගිලා තිබුණේ පරීක්ෂණ කටයුතු අවසන් නොවීම නිසා ත්‍රස්ත පනතින් මොවුන් බන්ධනාගාරගත කරලා තිබීම. හැබැයි අපි පැහැදිලිව එතන පොලිසියට සහ අදාළ කණ්ඩායම් වලට උපදෙස් ලබා දුන්නා. කඩිනමින් මේ පරීක්ෂණ කටයුතු ටික අවසන් කළා මොවුන්ට නඩු පවරනවා නම් නඩු පවරලා ඉවර කරන්න කියලා. මොකද එතකොට ඔවුන්ට අප අයදුමක් හරි අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ පිරිසත් මේ 22ක පිරිසත් කඩිනමින්ම ඔවුන්ට අවශ්‍ය කරන නීතියානුකූල වැඩ කොටස කරන්න අපි කටයුතු කරනවා ගරු මන්ත්‍රීතුමා.
කිරියල් මැතිතුමා. ඔව් ජයසිරි.
අම්මා අපේ ඇමතුමාගේ අවසරය ඇතුව මම දැනගන්න කැමතියි අපේ නියෝජ්‍ය ඇමතුමා නිසා අධිකරණ විශේෂයෙන්ම නීති විද්‍යාලය සම්බන්ධව අපි මේ ගෙනාපු අපි ඒ යෝජනාව පාර්ලිමේන්තුව පරාජය කරයින් පස්සේ අලුත් ගැසට් පත්‍රයක් හදලා තියෙනවා. ඒ ගැසට් පත්‍රය ගරු ඇමතුමා අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුවට ගේන්න කියලා. මොකද හේතුව දැන් පාර්ලිමේන්තුවට නොගෙන ඒක ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලනවා නීති ඒ විද්‍යාලයේ කමිටු කවුන්සිලයකින් ඔබතුමාගෙන් ඉල්ලන්නේ ඒ කරුණාකරලා පාර්ලිමේන්තුවට ගේන්න කියලා පාර්ලිමේන්තුව අපිට මේ ගැන සාකච්ඡාවක් කරන්න.
ගරු කතානායකතුමනි නිසා තමයි කවුන්සලයේ කලින් ගෙනාපු යෝජනාවලත් මතකැතුමක් තිබිච්ච නිසා තමයි පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ තීන්දුව තීරණත් එක්ක ඒවා වෙනස් කරන්න කටයුතු කරේ. ඒ නිසා දැනට ගෙනාපු එකත් ගරු මන්ත්‍රීතුමා කිසි ගැටලුවක් නැහැ. ඒකත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඒ වගේදී අර කලින් වෙච්ච කාරණා ටික පුළුවන් තරම් නිවැරදි කරලා සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්නත් අපි මේ වෙනකොට කටයුතු කරගෙන යනවා.
සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන නිවාස සංවර්ධන වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වන්නේද?
ගරු ඇමතුමා මොහොතක් ඉන්න. ඔව් කිරියල් ඇමතුමාගේ ප්‍රශ්න අහගෙන ඉවර කරන්න.
මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. දැන් මේ එක්ස්ප්‍රෙස් වර්ල්ඩ් නඩුව වැරදි උසාවිය දාලා කියලා පොත්පත් ගන්න ආවක තිබ්බා. මම ඔබතුමාගේ අහන්න කැමති මේකේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා.
අර කතානායකතුමනේ මේක අධිකරණයේ තියෙන කටයුත්ත පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. මේක අපේ ලක්ෂ්මණ කිරියල් ඔබතුමන් නිතර මේ කාරණාව හරහා උස්සනවා. දැන් සිංගප්පූරුවේ පැමිණ දාපු අධිකරණ කටයුතුත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම වන්දි පිළිබඳව මුලින් ගෙනාව වන්දි ගෙවීමට හැකියාවක් නැහැ කියලා. ඒ පිළිබඳවත් අපි ඇමරිකාවේ ඉංගලන්තයේ අධිකරණයේ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඉතින් දැනට ඒක පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. අවශ්‍ය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ කටයුතු ටික කරගෙන යනවා කියලා ලැමතුමා.
පස්කෝල් ලැමතුමා උත්තර දෙන්න.
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදනය වෙනුවන බව කාරුණිකව සඳහන් කරනු කැමැත්තෙමි. නමුත් මෙම අමාත්‍යාංශය යටතේ ඇති 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පනතට අනුව ආබාධ සහිත තැනැත්තන්ගේ සුබ සාධනය නැග්ගීම සඳහා පිටුවා ඇති ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත තැනැත් සංසදා නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. එම වැඩසටහන සුප්‍රී වාසනා සම්පත ලොතරැය්‍ය ආදායමෙන් ලැබෙන 5% ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කරනු ලබයි. 2. එසේ නම් නිවසක් ඉතිකර ගැනීම සඳහා එක් පවුලක් සඳහා ලබා දෙනු ලබන මුදල කොපමණද? 9. නිවසක් ඉදිකිරීම සඳහා ₹2,50,000 හා තිබෙන නිවස අලුත් වැඩයක් කිරීම සඳහා ₹1,50,000 වශයෙන් මෙම ආධාර මුදල් ලබා දේ. 3. ප්‍රශ්නේ මෙම වැඩසටහන යටතේ මේ දක්වා නිවාස ආධාර ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද? ආබාධ තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ මේ දක්වා ආබාධ සහිත තැනැත්තන් 4,225 දෙනෙකු සඳහා ආධාර ලබා දී ඇත. 4. ප්‍රශ්න 4. වර්ෂයකට නිවාස ආධාර ලබා දුන් ලබන පවුල් සංඛ්‍යාව කොපමණද? 2022 වර්ෂයේදී පවුල් 150ක් සඳහා මෙම වැඩසටහන යටතේ ආධාර ලබා දී ඇත. 5. ඉහත වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකුන් ලබන්නේද? මෙම නිවාස ආධාර වැඩසටහන සුපිරි වාසනා සම්පත ලොතරැය්‍යේ ආදායමෙන් ලැබෙන 5% ප්‍රතිපාදන සීමා මත ඉදිකිරීම ඉදිරියටත්
ප්‍රශ්නයේ කියවන්න ඕනේ
ප්‍රතිපදිතයි. අවසාන ප්‍රශ්නය උත්තරය නැත. දැනට ලබා දෙන ආධාර මුදල ඉදිරියේදී වැඩි කිරීම අපේක්ෂා කරයි. ඊළඟ ප්‍රශ්නේ ඉහත පිළිතුරු අදාළ නොවේ.
ගරු අමැතිතුමනි, විශේෂයෙන්ම මම හිතන්නේ ඔබතුමා විසින් කිව්වා 2,50,000 වගේ මුදලක් තමයි මේ නිවසක් ඉදිකර ගන්න ලබා දෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ වගේම දැනට ඔබතුමා කිව්වා වාර්ෂිකව නිවාස ආධාර ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 4,225යි සම්පූර්ණ ගන්න. දැන් මම හිතන්නේ දැන් වයඹ පළාත් මම නියෝජනය කරන්නේ වයඹ පළාත් 4,250යි. සම්පූර්ණ මේත තීවිච ප්‍රමාණය තමයි 4,225. මම හිතන්නේ ඇමතුමනේ, දැන් මම හිතනවා මේක විශේෂයෙන්ම දැන් වයඹ පළාතේ මම ජීවත් වෙන පුද්ගලයෙක් විදිහට අපෙන් තමයි වැඩිම රණවිරු සංඛ්‍යාවක් යුද්ධෙට ගියේ. ඒ වගේම විවිධ ආබාධ සහිත පුද්ගලයන් මම මීට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මම හිතනවා මේක කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ ලබා දෙන මුදල සම්බන්ධයෙන්. ඒ වගේම දැන් නිවසක් ඉදිරි කරගන්න 250,000කින් කිසිසේත්ම මේ වැඩේ කරන්න බෑ. ඇත්තටම අද තියෙන අමුද්‍රව්‍යවල මිල ගණන් අනුවත් ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියන කාරණය ඔබතුමාට ප්‍රකාශ කරන්න කැමතියි. එතකොට දැන් ගරු ඇමතුමනේ විශේෂයෙන්ම ආබාධ සහිත පුද්ගලයෙක් ජීවත් වෙන පවුලක ඒ පුද්ගලයා මිය ගියාම ඒ බිරිඳට ඒ වරප්‍රසාදය ලැබෙනවද කියන කාරණය ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. බිරිඳට හෝ එහෙම නැත්නම් බිරිඳ ආබාධිත නම් සැමියා මිය ගියාම ඒ දෙදෙනායින් කාට හෝ ඒ වරප්‍රසාදයට හිමිකම් ලබනවද කියන කාරණය ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමාගේ අදහස හරිය 250,000 මුදල ප්‍රමාණවත් නැහැ. අපිට සුපිරිවාසනා සම්පත ලැබෙන 105න් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. නමුත් අපි මෙවර 25 වෙනිදාට තියෙනවා ආබාධිත තැනැත්තන්ගේ මහ සභාව රැස් වෙනවා. එතෙන්දී අපි දැන්ටමත් යෝජනාවක් සකස් කරලා තියෙන්නේ මේ මුදල වැඩි කිරීම සඳහා. ඒ වගේම තමයි දැන් ආබාධිතයි තැනැත්තෙක් තමයි මේක ඉල්ලුම් කළ යුත්තේ. ඔහු මිය ගියොත් ඔහු වෙනුවෙන් වෙනත් කෙනෙකුට මේ ඉල්ලුම් පත්‍රය ඉල්ලුම් කිරීම හැකියාවක් නැහැ දැනට. එතකොට ඒ ආබාධිත කාල වකවානුව තුල තමයි ඔහු ඉල්ලුම් කරන්න ඕනේ. එහෙම ඉල්ලුම් කරොත් ඒ අවස්ථාව ලබා දෙනවා. මිය ගියාට පස්සේ ඔහු මිය ගියොත් ඊට පස්සේ වෙනත් කෙනෙකුට ඒ ආධාරය ලබා දීම සම්බන්ධයෙන් දැනට සාකච්ඡා කළවත් නැහැ සම්බන්ධයෙන්.
ගරු ඇමතුමනි, මේක සාකච්ඡාවට බඳින්න හේතු කාරණාවක් ඇතරම. මොකද මේ වගේ විචාර පෞල් සංඛ්‍යාවක් ජීවත් වෙනවා ඇතරම කිසිම ආර්ථික අයියක් නැති පෞල් සංඛ්‍යාවක්. ඉතින් ඒ හින්දා ඔබතුමාගේ විශේෂ අවධානය ඒ වෙනුවෙන් යොමු කරන්න කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම දැනට මේ ආබායි සහිත පුද්ගලයන් සඳහා මාසික දීමනාවක් ලබනවාද කියන කාරණය ජීවත් වීම සඳහා ඔබතුමායන් අහන්න කැමතියි.
ආබායි සහිත සැනත්සන් සඳහා, පිළිකා රෝගීන් සඳහා, අනිකුත් වකඩ රෝගීන් සඳහා අපි දීමනාවක් ගෙනවා රුපියල් 5000ක. මෙවර ඉදිරියේදී ඒක වැඩිත් වෙනවා. සුදුසු අය තෝරලා කියන අඩු ආදායම් ලාභී පවුල් වල දුෂ්කරම පිරිසට අපි ඒක ලබා දීම කරනවා.
බොහොම ස්තුතියි. ඔව් සමන් පීරත්නත් ඔබ දා තුන්වෙනි ප්‍රශ්නේ
අහන්න. නෑ ගරු කතා නැතුව ඔබතුමා අවසරය මත විශේෂයෙන්ම පහුගිය සතියේ මම වයම් පළාත කුරුණෑ දිස්ත්‍රික්කයේ නියෝජනය කර මන්ත්‍රීවරයෙක් වැඩිම ප්‍රණවිරු පවුල් සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ අපේ දිස්ත්‍රික්කයේ මත අපේ පළාතේ. ඒ වගේම පහුගිය සතියේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ විසින් කරන ලබන ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂයෙන්ම දෙමළ ජනතාව වෙල්ලි වයිකල් අවසන් සටනේදී සමූල ඝාතනය කරා කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතනවා මේක මේ දෙමළ ජනතාව, ඒ වගේම සිංහල ජනතාව, ඒ වගේම මුස්ලිම් ජනතාව අපි සියලු දෙනා මිය ගියා මේ යුද්ධෙන්. මේ සියලු දෙනාම බැට කෑවා. ඒ වගේම මේ අපේ අහිංසක රණවිරුව ගිහිල්ලා ඒ සටන කරේ දෙමළ ජනතාව විරුද්ධව නෙමෙයි. එහෙනම් මේක බොහොම වැරදි ප්‍රකාශයක්. ඒක වෙහින්දා ඒක දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි මම යෝජනා කරනවා.
හරි. බොහොම ස්තුති. කුමාරසේ රත්නායක මහත්මයා අධ්‍යාපන මහත්මයාගේ ඇසීමට
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
අධ්‍යාපන මහත්මයා උත්තර දෙනවද?
ගරු කතානායකතුමනි, ගරු කුමාරසේ රත්නායක මහත්මයාගේ ප්‍රශ්නෙට පිළිතුරු අයන්න එක රාජ්‍ය මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති උත්පුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව රාජ්‍යංශයේ පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව 15යි, රාජ්‍ය නවන 3යි, පෞද්ගලික 6යි, එකතුව 24යි. දෙවෙනි ප්‍රශ්නය පාඨමාලා වෙනුවෙන් වශයෙන් කවරේද? පූර්ණ කාලීන හා අර්ධකාලීන? රාජ්‍යංශයේ පූර්ණ කාලීන පාඨමාලා 60යි, අර්ධකාලීන 3යි, එකතුව 63යි. රාජ්‍ය නවන 10යි, පූර්ණ කාලීන අර්ධකාලීන 1යි, එකතුව 11යි. පෞද්ගලික පූර්ණ කාලීන 5යි, අර්ධකාලීන 4යි, එකතුව 9යි. මුළු ගණන 83යි. තුන්වෙනි ප්‍රශ්නය ඉහත මධ්‍යස්ථාන මේ වෙනිට පාඨමාලා හදන සිසුන් සංඛ්‍යාව කොපමණද? පිළිතුර ඉහත මධ්‍යස්ථාන වල මේ වන විට පාඨමාලා හදන ලබන මුළු සිසුන් සංඛ්‍යාව 686කි. රාජ්‍ය පූර්ණ කාලීන 509, අර්ධ කාලීන 14, එකතු 523යි. රාජ්‍ය නවන පූර්ණ කාලීන 80යි, අර්ධ කාලීන නැහැ, එකතු 80යි. පෞද්ගලික පූර්ණ කාලීන 8යි, අර්ධ කාලීන 75යි, 83යි, මුළු සංඛ්‍යාව 686යි. හතරවන ප්‍රශ්නේ පාඨමාලා සාර්ථකව නිමු කර ලබන තරුණ තරුණියන් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් ඇත්තේ රැකියාව සඳහා යොමු කරන්නේද? ඔව්, පාඨමාලා සාර්ථකව හදාරන ලබන පාඨමාලා අවසන් වූ පසු රැකියාගත පුහුණු සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරිය විසින් වෙත යොමු කරනු ලබන අතර එමගින් පුහුණු ලාභීන් සුසු රැකියා සඳහා යොමු කිරීම කරනු ලබයි. ඇතම් පුහුණු ලාභීන් පුහුණු දුන් පසු ඒ දුන්න ආයතනයේ සිම්ම ස්ථිරසකයන් ලෙස සේවයේ යොදා ගන්නු ලබයි. ආයන්න අදාළ නොවේ.
ස්තුති ඇමතුමනි. ඔබතුමා සඳහන් කළේ මේ වෙනකොට මේ කාර්මික විද්‍යාල රජයේ කාර්මික විද්‍යාලයන්හි නිර්දේශිත පාඨමාලා සංඛ්‍යාව. මම හිතන්නේ මේ වෙනකොටත් මේ පාඨමාලා වලින් ඒ කාර්මික විද්‍යාලවල ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් කරගෙන යන්නේ තාමත්ම සීමිත පාඨමාලා සංඛ්‍යාවක්. උදාහරණයක් විදිහට දැනට තියෙන කාර්මික විද්‍යාල දෙකක් මොනරාගල සහ මැදගම්. මැදගම කාර්මික විද්‍යාලයේ මේ වෙනකොට පවතින්නේ ගරු ඇමතුමනි පාවහන් නිමවුම්කරු පරිගණක චිත්තකරණ ශිල්පී ශේෂ්ත්‍ර සහකාර කෘෂිකර්ම මේ පාඨමාලා තුන විතරයි. ඊට ප්‍රධාන හේතුව උපදේශකවරුන් නොමැතිකම. බාහිර උපදේශකවරුන් සම්බන්ධ කරගන්න පසුගිය කාලය තුළ කටයුතු කරත් මේ වෙනකොට එයත් අසාර්ථක වෙලා තියෙනවා. දැනට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දීලා තියෙනවා වෘත්ති ඉංග්‍රීසි පිළිබඳ ජාතික සහතික පාඨමාලාව, ඒ වගේම තොරතුරු තාක්ෂණය, ඉදිකිරීම ශේෂ්ත්‍රය, මේ ආදී පාඨමාලා කීපයක්ම පටන් ගන්න එපා, ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ නිසා අපේ දිස්ත්‍රික්කයේ දරුවන්ට විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඔය සම්පූර්ණ ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් විශාල සංඛ්‍යාවක් ඉන්න දිස්ත්‍රික්කයක්. මේ පාඨමාලාවන් හදාරන්න මේ දරුවන්ට වෙනත් දිස්ත්‍රික්කවලට නැත්තම් දුර බැහැර යන්න පුළුවන් කමක් නැහැ. එතන එක්කම ගරු ඇමතුමනි මැදගම කාර්මික විද්‍යාලයේ අධ්‍යන කාර්යබන්ලේ කිසිම කෙනෙක් මේ වෙනකොට නෑ. විදුහල්පෙත් තනතුර පුරප්පාඩු, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් නෑ, ඒ වගේම ලේකාධිකාරී නෑ, උපදේශකවරු ස්ථිර උපදේශකවරු කිසිම කෙනෙක් මැදගම කාර්මික විද්‍යාලයේ නෑ. ඉතින් මෙතන බාහිරව සම්බන්ධ කරගන්න උපදේශකවරුන් හරහා තමයි මේ පාඨමාලා තුනත් පවත්වාගෙන යන්නේ. ඒ වගේ මොණරාගල කාර්මික විද්‍යාලයේ උපදේශකවරුන් 16ක් අවශ්‍යයි. නමුත් දැන් එතන ඉන්නේ 5 දෙනයි. ඒකම් පාඨමාලාවන් විදිහට ඉංග්‍රීසි විෂයට අදාළ පාඨමාලාවන් සහ තාක්ෂණික විෂයන්ට අදාළ පාඨමාලාවන් පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඉංග්‍රීසි ගුරුවරයෙක් නැහැ. ඒ වගේම ගණිතයේ විද්‍යාව ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරුවරු මොණරාගල කාර්මික විද්‍යාලයේත් නැහැ. බාහිර කතිකාචාර්යවරුන් උපදේශකවරුන් සම්බන්ධ කරගන්න කටයුතු කළත් ඒ අසාර්ථක වෙලා තියෙනවා. ඒගේ ගෙවීම සම්බන්ධ ගැටලු සහ වෙනත් හේතු නිසා ඒකත් අසාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම ගරු ඇමතුමනි පහුගිය කාලේ විශාල පිරිසක් විදේශගත වෙන්න උත්සාහ කරා. ඒ විදේශගත වෙන්න උත්සාහ කරද්දී ඒ අයට වෘත්ති පුහුණු පිළිබඳව සහතික ඉදිරිපත් කරන්න කියලා කිව්වා. දැන් වැඩිම සංඛ්‍යාවක් පසුගිය කාලේ අපෙන් ඉල්ලුවේ පෑස්සුම් කරු නැත්තම් මේ වැල්ඩින් පාඨමාලාව සම්පූර්ණ කරපු NVQ සහතික තියෙන ළමයි තමයි ඉල්ලුවේ. නමුත් මේ පාඨමාලාව හදාරන්න මොණරාගල කාර්මික විද්‍යාලයේ සියලුම පහසුකම් තිබුණත් අවශ්‍ය උපදේශකවරයෙක් නැතිකම නිසා සම්පූර්ණ මේක වහලා දාලා තියෙනවා. ඒ නිසා ඒකත් ඇත්තටම ඉතාමත්ම කඩගාටුවට කාර්යයක්. ඒකම කරු ඇමතුමනි පහුගිය කාලේ මේ දරුවන්ට ලබා දුන්නා වාර ප්‍රවේශ පත්‍රයක්, ගමන් වාර ප්‍රවේශ පත්‍රයක්. ඒ ප්‍රවේශ පත්‍ර මේ වෙනකොට නතර කරලා තියෙනවා. භාණ්ඩාගාරයෙන් ලබා දෙන ප්‍රධානයන් නොලැබීම නිසා කාර්මික විද්‍යාලවල ඒ මගිතරි මේක අපේ කාර්මික විද්‍යාලට විතරක් නෙවෙයි මොණරාගලට විතරක් නෙවෙයි මුළු රටටම බලපාන ප්‍රශ්නයක්. ඒ අවස්ථාව දරුවන්ට ලැබෙන්නේ නැති නිසා විශාල පිරිසක් දැන් මොණරාගල දිස්ත්‍රික්කේ ගත්තම අනුරාධපුර දිස්ත්‍රික්කේ විතරයි දෙවෙනි වෙන්නේ. ඉතින් සියඹලා ආණ්ඩුව ඇතිමලේ වගේ ප්‍රදේශයක ඉඳලා දරුවේ කාර්මික විද්‍යාලයට එන්න හැමතුමා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නයේ
250ක් විතර අවසන් කරනවා ගරු කථානායකතුමනි. දවසට රුපියල් 500ක් වැය කරන්න ඕනේ. ඉතින් ඒ දෙමව්පියන් මේ අවස්ථාව ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඇමතුමනි වාර ප්‍රවේශ පත්‍ර නැවත ලබා ගැනීම සඳහා මේ මුදල් ලබා දෙන වැඩපිළිවෙලක් තියෙනවද? ඒකම ගුරුවරුන් බදවගන්න, උපදේශකවරුන් බදවගන්න වැඩපිළිවෙලක් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනවද කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි මේ ජාතික වුණු කිරීමේ ආයතනයේ මගේ අපේ මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල නයිට යටතේ දැන් නව වැඩපිළිවෙළ රාශියක් අපි ආරම්භ කරලා තියෙනවා. දැන් පසුගිය සතියන්තයේ දින 3ක සිකුරාදා සෙනසුරාදා ඉරිදා මේ අපි ප්‍රදර්ශනය පැවැත්වුවා පළවෙනි වතාවට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාවේ දින තුනක්. ඒ සඳහා දහස් ගණනක් තරුණ තරුණියව අපි පාසල්වලට මොණරාගල ප්‍රදේශයට පවා පාසුකම් ලබා දුන්නා. ඒ පාසල් දරුවන්ව මේකට ගෙනල්ලා දැනුවත් කරන්න. අපි දැන් ඉස්සරහට පළාත් මට්ටමට ගිහිල්ලා හිටන් ඒවා ප්‍රචලිත කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ නයිටා ආයතනය යටතේ පාඨමාලා සඳහා සමහර පාඨමාලා වලට ගාස්තු අය කරනවා. ඒකට හේතුව තමයි නොමිලේ පාඨමාලා කළාම මාස 6 පාඨමාලාවේ මාසයක් ඇවිල්ලා බොහෝ දෙනා නවතින. එහෙම ස්වරූපයක් තිබුණා. ඉතින් ඒක නිසා මේ සියල්ල වෙනස් කළා, නවීකරණය කළා. අද ලෝකයක් රටක් ඉල්ලන කර්මාන්තයේ විසින් ඉල්ලන රැකියා අභිමුඛ කිරීම සඳහා තමයි පාඨමාලා සැලසුම් කරලා තින්නේ. ඒ කටයුතු කරගෙන යන්නේ ඒ සඳහා දත්ත පද්ධතිය සකස් කිරීම. ඒ කටයුතු මම කරගෙන යනවා. මේ පොහොය මාස 3-4 තුල මේ කටයුතු වලට අපි අවතීර්ණ වෙලා තිබෙනවා. පැරණි පාඨමාලා අද සම්පූර්ණයෙන් යල්පැන ගිහිලා තින්නේ. ඒ උන්ට අලුත් පාඨමාලා හඳුන්වා දීලා ඒ වැඩපිළිල මම තව මාසයක් යනකොට දියත් කරනවා. ලබන සිකුරාදා ඒ සඳහා සීලු දෙනාගේ ඉදිරිපත් කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉල්ලීමක් කරනවා ගරු මන්ත්‍රීතුමාගෙන්. ලබන මේ අනිද්දා බ්‍රහස්පතින්දා අධ්‍යාපන උපදේශකාර්ය සභාව තියෙනවා. ඒකට මේ ආයතනවල සියලු ප්‍රධානීන් එනවා. ඔබතුමා එතෙන්ට එන්න. එතකොට එතෙන්දී වැඩිදුර මේ කන්ටි ගන්න පුළුවන්. අර දේශකයෙන් බඳවා ගැනීම සඳහාත් වැඩපිළිවෙළක් සකස් කරගෙන
ඉන්නවා. කොමිසුති. සමරීර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න අහගන්න. සමරීර මන්ත්‍රීතුමා ඔබතුමාගේ පැහැදිලි කිරීමක් තියෙනවා ඒක අහගන්න. අහගන්න ඉක්මනට. ඔබතුමාගේ ප්‍රශ්න දෙ
මට දීලා
ප්‍රශ්න 10කට
කියවුවා. ගරු අධ්‍යාපන මන්ත්‍රීතුමනි
මන්ත්‍රීතුමා ප්‍රශ්න දෙකක් නෙමෙයි හතරක් විතර අහලා තියෙනවා.
කතානායකතුමනි ඔබතුමාගේ දිස්ත්‍රික්කයට සම්බන්ධ කාරණාවක් අතුරු ප්‍රශ්න ඉදිරියේ මේ වෘත්තිමය අධිකාර සම්බන්ධ මමත් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරා. නමුත් න්‍යායපත්‍රයේ ගොඩක් පස්සේ ඒක තියෙන්නේ. ගරු කතානායකතුමනි අපේ රටේ විරකියාව බරපතල ප්‍රශ්නයක්. ඔබතුමා දන්නවා අද වෙනකොට 5.1% බවට පත් වෙලා ඒකනොත් වැඩිම විරකියාව තියෙන ලංකාවේ දෙවෙනි දිස්ත්‍රික්කයේ බවට මාතර දිස්ත්‍රික්කයේ මානියෝජනය කරන පත් වෙලා තියෙන අවසනාවන්ත ඉදිරිය 7.2%. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 7.7%. ගාල්ල 7%. ලංකාවේ වැඩිම විරකියාව තියෙන පළාත දකුණු පළාත. ඒකනොත් උගත් තරුණ විරකියාව බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තත්ත්වයන් තුල මං හිතන්නේ වෘත්ති බොනු ශේෂ්ඨය තුල තමයි මේක ජයග්‍රහණය කරන්න පුළුවන් ඉහළම ඉඩකඩ තියෙන තන බවට පත් වෙලා තියෙන්නේ. නමුත් අවසනාවට මාතර දිස්ත්‍රික්කයේ කරු කතානායකතුමනේ වෘත්ති බොනු මධ්‍යස්ථානවල බරපතල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ වගේම වෘත්ති බොනු මධ්‍යස්ථානවල අර කියපු ප්‍රශ්න ටිකම මොණරාගල තියෙන ප්‍රශ්න ටිකම මාතරත් තියෙනවා. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ කරු අමාත්‍යමාගේ අවධානය සහ ප්‍රශ්නය විමසන්නේ හැම දිස්ත්‍රික්කයකම පාහේ ලංකාවේ දිස්ත්‍රික්ක කීපයකට හැරෙන්න කාර්මික විද්‍යාල දෙක තියෙනවා. උදාහරණ ගාල්ල ගත්තත් කොළඹ ගත්තත් ගොඩක් තැන්වල ගත්තත් කාර්මික විද්‍යාල දෙක. මාතරට තියෙන එක කාර්මික විද්‍යාලයක් විතරයි. ඒ වගේම නයිට් එක කේන්ද්‍රවල තියෙනවා මාතර නගරේට. ඒ වගේම යුනිවර්සිටි කොලෙජ් එක විශාල සේවයක් කරනවා ඒක මාතර නගරේට තියෙනවා. හැබැයි මාතර විශාල බල ප්‍රදේශයක ඈතකම් මොළ කුඩා වෘත්ති මධ්‍යස්ථාන විතරයි තියෙන්නේ. අපි ඉල්ලීමක් කරා මාතරට කාර්මික විද්‍යාලයක් දෙන්න, වෘත්ති මධ්‍යස්ථානයක් දෙන්න කියලා. ඔබතුමා සභාපති ධුරයේ දරපු වෙලාවේ පිටබද්දර පාදේ සම්බන්ධකරන කමිටුවේ ගරු සභාපතිතුමනි එවකට ගරු කතානායකතුමනි පිටබද්දර නගර මැද්දේ අක්කර 3 මාර්ග ඉඩමක් කාර්මික විද්‍යාලයට අත්පත් කරලා දුන්නා. පස්සේ ඒක වෘත්ති බොන මධ්‍යස්ථානය බවට පත් කරන්නත් පස්සේ නයිට් එකේ ආයතන බවට පත් කරන අද ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි ඔබතුමාගේ අමාත්‍යාංශ යටතේ තියෙන නයිට් එක යටතේ තමයි ඊටම තියෙන්නේ දැන් අවුරුදු 10ක් තිස්සේ. වරින් වර බැලුවා නමුත් ඒ දේ සිද්ධ වුණේ නැහැ. ඒක නිසා එතන මාතර දෙනියාවේ බෙරළබන අතර ඒ වගේම විශාල බරපතලයක් නියෝජනය කරන
ප්‍රදේශයක
විද්‍යාලයක් ඔය ඉදිකිරීමේ කටයුතු සිදු කරනවාද කියන කාරණාවත් ඒ වගේම දීර්ඝ කාලයක් මාතර තිබිච්ච ජර්මන් ටෙක් එකක් දෙනවා කියන කාරණාවට අවශ්‍ය ඉඩම වෙන් කළා තිබුණා. කිල්නොච්චේ ජර්මන් ටෙක් එක හැදුවා. ඒ ජර්මන් සමුහාණ්ඩුවත් එක්ක සහයෝගය අරගෙන ඒ වෙන් කරපු ඉඩමේ ඒ ජර්මන් ටෙක් එකවත් හදනවා නම් අර විරකියාවට උත්තරයක් ලබා දෙන කටයුතු මැදිහත් වෙන්න පුළුවන්. අර ඔබතුමාගේ අමාත්‍යාංශයේ අටතේ තියෙන ඒ වෘත්ති බොන මධ්‍යස්ථානයේ අටත අත්පත් කර දීපු ඉඩමේ ඒ කාර්මික විද්‍යාලය හෝ නයිටක හෝ වෘත්ති බොන මධ්‍යස්ථාන ඉදිකරනවාද කියන එක ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා එතුමාගේ සාකච්ඡාවට පැමිණෙන්නේ හෙට අනිද්දා සාකච්ඡාවක්
තියෙනවා. ගරු කතානායකතුමනි එතුමා අහපු දැන් ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මගේ සූදානමක් නැහැ. සූදානම් වෙලාවේ ගරු කුමාරස්මි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට ඔබතුමා 24 වෙනිදා උපදේශකාරක සභාවට එන්න මේ සීලුම ආයතන ප්‍රධානීන් සහ මෙයා එනවා. ඔය ප්‍රශ්නේ අපේ තෙන්දි ආරම්භ විසඳගමු.
ඔව්. සමරීර මන්ත්‍රීතුමා.
කළුතර දිස්ත්‍රික්කයේ ඉතා ප්‍රධාන කීර්තිමත් බාලිකා පාසලක් තමයි කළුතර බාලිකා විද්‍යාලය. ඊයේ කළුතර නගර මැද්දේ විශාල උද්ඝෝෂණයක් තිබුණා. කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය අසාධාරණ ලෙස මාරු කර යවා තිබෙනවා කියලා. මම දැනගන්න කැමතියි අපි දන්න තරමින් එම විදුහල්පතිතුමිය බාලිකාවට මෑත කාලයේ පත්වා ඉතා දක්ෂ කාර්යසූර නිර්මාණාත්මක හැකියාවන් තියෙන විදුහල්පතිතුමියක්. එම විදුහල්පතිතුමිය තමයි මේ මාරු කර තිබෙනවා කියලා කියන්නේ අසාධාරණ ලෙස. මම කරුණාවෙන් ඉල්ලනවා ඔබතුමාගෙන් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළා නැවත විදුහල්පතිතුමිය පාසලේ මේට පත්කොට යවලා මේ පිළිබඳ පරීක්ෂණයක් කළේ එතුමිය මොනවා හරි වරදක් තියෙනවනේ ඒ පිළිබඳ තීරණයක් ගන්න. නමුත් කිසිදු පරීක්ෂණයකින් තොරව මාරු කර යැවීම පිළිබඳව තමයි බරපතල විරෝධයක් මේ දෙමව්පියන්ගේ පාසල් සංවර්ධන සමිතිය සහ අධිශිෂ්‍යාවන්ගේ තියෙන්නේ. ඒ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා. පැහැදිලි කිරීමක් තියෙනවා නම් ඒක බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, එතුමා සඳහන් කළ බාලිකා විද්‍යාලයේ කළුතර එහි පරිපාලනය සම්බන්ධයෙන් විවිධ ආකාරයෙන් පැමිණිලි ලැබිලා තිබෙනවා. ආදිශිෂ්‍යයන්ගෙන් දෙමාපියන්ගෙන් ඒ අදි වශයෙන් ඒවා පිළිබඳව පරීක්ෂා කළා තමයි මූලික පරීක්ෂණයකට ඉදිරිපත් වෙලා තමයි తాවකාලිකව අනුයුක්තයක් කරන්න කටයුතු කළා තිබුණේ. පාසලෙන් අමාත්‍යංශර අනුයුක්ත කළා සති දෙකක පමණ කාලයකට පරීක්ෂණය කරන්න. දැන් මෙතන කොටසක් ඉන්නවා විදුහල්පතිතුමීට පක්ෂව, කොටසක් ඉන්නවා විරුද්ධව. දැන් කොහොම වුණත් අද වෙනකොට මම උපදෙස් දුන්නා විදුහල්පතිතුමී එහෙමම තියාගෙන පරීක්ෂණය කරන්න. කල්ලා ඉවර වෙලා ඒ තොරතුරු රාජ්‍යසභා කොන්සභාට යවලා ඉදිරි පියවර ගන්නවයි කියලා එතෙක් එතුමි ඉදපු දෙන් අද ওই ප්‍රශ්නේ දැන් අද විසඳේ.
ඔව් මිසුති අජිත්
මහත්මයා, ඔබතුමාට වැඩිදුර කරුණු දැන ගැනීම නිසා මම ආරාධනා කරනවා හෙට 12ට සභානායක කාර්යාලයට මම කැඳවලා තිනු අදාළ නිලධාරීන් උනන්දුව දක්වන කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් 12ට පැහැදිලි කිරීමට සඳහා ඔබතුමා එන්න මගේ සභානායක කාර්යාලයට තියෙන සාකච්ඡාවට.